සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසව මානසිකාර්යයේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ කියලා සෝවාන් ඵලයට පත් වෙන්නේ විශේෂ අංග හතරක් තියෙනවා. ඔය හතරෙන් තමයි සෝවාන් ඵලයට පත් වෙන්නේ. ඔය හතරම සකෘදාගාමි ඵලයට පත් වෙන්නත් ආදායයි. අනාගාමි ඵලයට අරිහත්ත්වයට පත් වෙන්නත් ආදායයි. ඔය කියන කාරණා ටික. මම සද්ධර්ම ශ්‍රවණයේ හුඟක් වටිනවා. සත්පුරුෂ සංසේවනයේ පිළින් තමයි අල්ලාන විතර සම්පත්තිය ගලියු ඒක. ආරි බුද්ධලංගේ දර්ශනික ආරි බුද්ධලංගේ සමහන් ලැබි. ඒක යෝනිසෝ මානසික කාර්යය කියන්නේ ඔන්න ඔතන තියෙන කොටස කරන්නේ. යෝනිසෝ මානසික කාර්යය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම කියන තරහ අපිට උගන්වනවා. දැන් නුවණින් මෙනෙහි කරනවා කියන වචනේ ගත්තම මේකේ අර්ථය සම්පූර්ණයෙන් වැඩෙන්නේ නැහැ. මොකද මේක ලෞකික අදහසකුත් තියෙනවා නුවණින් මෙනෙහි කරනවා කියන එක. ඈ මේ කාරණා හතර මේ බුද්ධ ශාස්ත්‍රයේ පිට නැහැ. නුවණින් මෙනෙහි කරනේවා ලෝක සම්මත නුවණින් මෙනෙහි කරනේවා ලෝකේ අනික් කාලවල තියෙනවා. නුවණින් මෙනෙහි කළ කරගන්නේ වැඩ. නුවණින් මෙනෙහි කිරීම කියන වචනේ ලෞකික අර්ථයටම යොමු වෙනත් අපි ඔය වෙලාවේ අදහහත් අපි අවශ්‍ය කරන ධම්ම අදහස විපරීත වෙනවා. හැබැයි මේක මම කියන්න ගියාම උඹ දෙනේ සමහර ගාන විස්තරහන්තේලා මට දොස් කියනවා. පොතේ නැති අවුන් කියවා කියනවා මේ අලු බල කියනවා කියලා. නම් නුවණින් මෙනෙහි කිරීම කියන මේ ලෝක සම්මත වචනේ ගත්තොත් අපි හනා මිනිස්සෙක් මේ මිසයිලයක් නිර්මාණය කරන්නේ නුවණින්ද නුනුවණින්ද ලෝක සම්මතිය ගැන. නුවණින් හිත ප්‍රයිමින් බෝම්බයක් හදන. ඕක නුවණින් බලන්නේ විදිහ දෙලි. ලෞකික වශයෙන් බැලුවොත් ඒකත් නුවණ වැඩි ආකාරයට ප්‍රයෝජන ආරම්භ කරනවා. තමත් ජීවින හැකියාව යම තීරුන් ගැනීමේ හැකියාවේ වැඩි ආකාරයට විදවල ප්‍රයෝජන ආරම්භ කරනවා. ඒකත් නුවණින් මෙනෙහි කිරීම තමයි ලෝක සම්මතිය. එන ආදීන්ගේ නුවණින් මෙනෙහි කිරීමයි ලෝකයේ නුවණින් මෙනෙහි කිරීමයි වෙනස මොකක්ද? ඔන්න ඔබ දකින්න ඕන. ඉදරයි මේ යථාර්ථය දකින්න. පූර්ව භාග නුවණ පළමුව පහළද? මග නැහැ පසුව පහළද? මේ බුදුරණාතිගේ දේශනාව. අන්නේ පූර්ව භාග නුවණ පහළවන්න ඔහුට තියෙනවා මෙනෙහි කළ යුතු ආර්ය නුවණ. අන්නේ නුවණින් මෙනෙහි කරන්න. පූර්ව භාග නුවණ පහළ වෙන ක්‍රමයක් තියෙනවා. ඇස අනිත්‍යයි දුක්ඛයි අනත්තයි, රූපය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි, කන අනිත්‍යයි දුක්ඛයි අනත්තයි, ශබ්දය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි, නාසය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි, ගන්ධය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි, දිව අනිත්‍යයි දුක්ඛයි අනත්තයි, රසය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි, කය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි, පොට්ටබ්බේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි, මන අනිත්‍යයි දුක්ඛයි අනත්තයි, ධර්ම අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. මේක කාලකින් නුවණින් මෙහෙය කරන්න පූර්ව භාග නුවණ ඕකටම. ඔන්න ඔය කියන කාරණේ අත්‍යවශ්‍යය තේරුම් ගත්තොත් උගල පූර්ව භාග නුවණ පහළ වුණා. සුතමේ ඥානිය පහළ වුණා. ඔය ටික ලෝතර බුදුරජාණන් වහන්සේලාම ලෝකේ පහළලා දේශනා කරපු ධර්මයේ අම්තාකල් ශ්‍රාවකයන් වහන්සේලා හෝ ගේනවාද? ඒ තුලින් අහන්න ලැබෙනවා මිස ඇස අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන වචනේ අහන්න වෙන කාලයක නැහැ. අන්නේ ශාසනික වදලයකත් නැහැ. මෙන්න දහම් තුල තිබෙන විශේෂය. මෙන්න මෙයාගේ පූර්ව භාග නුවණට ඔය ටික වැටහෙන්න ඕන. රූපස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි, වේදනාස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි, සංඥාස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි, සංඛාරස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි, විඥානස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියලා මේකත් දකින්න ඕන සාධකමේ. පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනත්ත වශයෙන් දකින්න ඕන. මෙන්න මේ ආකාරයේ මූලික නුවණින් දැනගටියු හරියක් තියෙනවා ඉතලා අහගෙන. ආපුහම මේක ඇත්ත කියලා තේරුණා. ඒ අහනකොට අහපු නුවණින් ඒක වටහා ගත්තා. ඕකිනම් සුතමේ ප්‍රඥාව. ඊට පස්සේ එයා ඒ අනුසාරයෙන් විවිධාකාරයෙන්ගේ රූපයන්ගේ ස්වභාවය බලනවා. ඒ අනිත්‍යයි කියන එක මේ ආකාරයෙන් ඇත්තමයි. දුක්ඛයි කියන එක මේ ආකාරයෙන් ඇත්තනි. අනත්තයි කියන එක මේ හේතුවල ඇත්තනි. තමා සිහි නොනේ කල්පනා කරනාට තමන්ට දෙන්න පටන් ගන්නවා චින්තාවෙන් ප්‍රඥාව කියවව. ඉතින් එතකොට ඒක කරලා ඕනේ මොකද්ද කියලා ඉතින් භාවනාවේ ප්‍රඥාවෙන් කරන්න එකක් තියෙනවා. යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ඒක සැරිසැරිය යුතුද අසැරිය යුතුද? දැනසිල තියෙන කොතනද? ඔන්න මේ නුවණ පහළ වෙනවා. ඒක අත්‍යරිය යුතුද නොයරිය යුතුද විදිය යුතුද අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් කියලා පහළ වුණාට පස්සේ. ඔව් ඒ සඳහා කටයුතු කරගෙන යන වැඩ පිළිවෙලක් තියෙනවා. අද ප්‍රිය වශයෙන් මනාප වශයෙන් බලන මානසිකත්වය වෙනස් කරලා දාන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනකොට ඇස පිළිබඳ අසාරත්වයේ දකින්න පටන් ගන්නවා. අන්න අසාරත්වයේ දැකීම මුල් කරගෙන වැඩෙන ප්‍රඥාවක් තියෙනවා. ඒක තමයි භාවනාමය ප්‍රඥාව. මෙන්න මේ කියන්නා වූ කාරණයේ පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට නොනින් මෙනෙහි කළා වේ. මෙන්න ආර්ය විනී නොනින් මෙනෙහි කිරීම. මේක අබුද්ධෝත්පාද කාලයක හෝ අන්‍ය ශාසනයක මේක වෙන්නේ නැහැ. එහෙනම් මේ නොනින් මෙනෙහි කිරීමට කියන්නේ යෝනිසෝ මනසිකාරය. නොනින් මෙනෙහි කිරීම කියන වචනේ ගත්තර මේකේ සම්පූර්ණ පැහැදිලි අර්ථයක් එන්නේ නැති නිසා විග්‍රහ කරලා ගන්න ඕනේ. දැන් යෝනිසෝ මනසිකාරී මේ බුද්ධ ශාසනයේ පිට නැහැ කියලා ඔන්නෝ. නොනින් මෙනෙහි කරන දේවල් ඕන තරම් ලෝකේ තියෙන ලෞකික දේවල්. ඒවා නිවන් මාර්ගක් නෙමෙයි. නිවන් මාර්ගයට අවශ්‍ය කරන සෝවාන් ඵලයටපත් වෙන්න අවශ්‍ය කරන්නා වූ අංග හතරක් තමයි ඔය කියන්නේ. යෝනිසෝ මනසිකාරී. එන අන්නේ දෙමින් නොනින් මෙනෙහි කරන්නේ මොකද්ද? ඔන්න ඔය කියන්නේ. ඔන්නෝයේ තේරුම් ගන්න. ඉතින් තවත් විග්‍රහ කරලා තියෙනවා. මොකක්ද වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පරිචාම්පාද වශයෙන් ඔය පොරිකමෙන් හරි ගත්තා. අරගෙන මේ විදිහට මෙහි කරගත්තොත් මේක එකක්වත් මේ ශාසනයෙන් බැහැර නැහැ. එකකට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙහි ක්‍රමික ක්‍රමයක් ආව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙහි කරනවා නම් බුදුරජාණන් වහන්සේ අහකට ධර්මයේ කියනවා. ධාතු අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙහි කරනවා නම් ඒ තේ ධාවිම ඒ කිසි දෙයක් ආයතන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා නම් ඔය බුදුදහම කුලමයි බිම්බිත නැහැ. පරිත්‍යාග උපාදය අරගෙන ඒ අනුසාරයෙන් බැලීම මේ බුද්ධ ශාසනයමයි බිම්බිත නැහැ. ඔන්න ඔය ටික තේරුම් ගන්න ඉස්සර ශ්‍රවණය කරලා අහගින්. ඒ අහකට ධෘතමේ ප්‍රඥාවෙන් පටන් ගින්. ඒක තමයි හිතේ මෙනෙහි කළ බලන. ඊට අනුකූලව කටයුතු කිරීමේ යබන්නා වියන් ප්‍රඥාවක් ඇද්ද? ඒ සඳහා කරන්නා වූ නුවණ මෙහෙයවීමට කියනවා යෝනිසෝ මනසිකාරය. ඔය ටික නිසා ඔක නොදන්න නිසා තමයි මේ ලෝක සත්වයේ ඒ යෝනියෝ උපදින්නේ. තිරිසා යෝනියෝ උපදිනවා. ප්‍රේත යෝනියෝ උපදිනවා. මනුෂ්‍ය යෝනියෝ උපදිනවා. යෝනි කියන්නේ ඒ මූල උපති ස්ථාන. අන්නේ මමත්වයේ නිරතව අල්ලාගත්ත නිසා තමයි මම කියන හැඟීමෙන් මම කියන දෘෂ්ටියෙන් බැඳිලා තමයි ලෝක සත්වයා ඔය උපදී මේ අනන්ත සංසාරයේ වටන් ඉන්නේ. ඔන්නේ තමන්ගේ උපත්තිය වෙන්නේ මෙහෙමයි කියලා. නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගත උලා දෘෂ්ටිය නිසා කියලා දැනගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේ මේකෙ මිදෙනවා කියලා දැනගෙන ඒ ආකාරයෙන් මෙනෙහි කරන්න පටන් ගත්තාම කියනවා යෝනිසෝ මනසිකාරය. මෙන්න මෙහෙමයි උපදින්නේ. මොකක් නිසාද? ඇත ඇස නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගත නිසා උපදින්න හේතු වෙනවා. රූපේ නිත්‍යයි සුඛයි ආත්මයි කියලා විපරිච්ච දෘෂ්ටිය ගත නිසා උපදින්න හේතු වෙනවා. මමත් ඒ කොහේ හරි උපදින්නේ. ඒ යෝනිවල උපදින්නේ. චක්කු විඥානේ චක්කු සම්පස්සේ චක්කු සම්පස්සය වේදනා ඔය ආදි වශයෙන් එකින් එකට විග්‍රහ කරලා බලන්න. ඒතර දකින්න මෙන්න මෙහෙමයි මේ උපත්ති ලැබෙන්නේ. සත්‍යයක උපත මෙන්න මෙහෙමයි වෙන්නේ. මෙන්න මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලපුවාම මේකෙ මිදෙර වැට හැරෙන්නේ. අසාරත්වයේ වැටසම අතරේ නොවැළී මිදී ගියාමයි ඒ උපත්තිගේ මිදිර යන්නේ. ඔන්න ඔය කාරණේ දැනගන්න නුවන්ට කියන යෝනිසෝ මනසිකාරය. තාවපන්නය දිනා මේක හුඟක් වැඩගත්. සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ දස කුසලයේ සිද්ධ වෙන්න පුළුවන් නම් ඔහු විශ්වයේ කලු කිරණ නිදහස් කරනවා නේද? එසේනම් ඒ පිළිබඳ විස්තරයක් කරන්න කියලා ඉල්ලන. සෝවාන් පුද්ගලයාගේ දස අකුසලයේ ඔහුගෙන් අනුසේ වශයෙන් මිදල යන්නේ සතර අපාගත වීමට හේතු වෙන පාප ධර්ම හට ගන්නන කොටසයි. ඒ ටික තමයි දස අකුසලයෙන් සෝවාන් පුද්ගලයාගේ මිදිරය. දස අකුසලයේ සාහවලින් 100 100 සියලු ආකාරයෙන් ඉවරන අරිහත් උනහත්. අනුසයත් එක මිදිරය ගියා. මේකයි වෙනස. අනුසයත් එක විඳෙන්න ඕන දස අකුසලයේ පිළිබඳ සියලු බලාපොරොත්තු අනුසයත් එක විඳලා ඉවර වුණා. එදාට අරිහත් වෙනවා. උන්වහන්සේගේ දස අකුසල් මාත්‍රයක් වත් ඉන්නේ නැතිලා බාහිර පාපී කියන සහතන් වහන්සේට ඉන්න කාටවත් කියන්නේ නැහැ. එතකොට සතර අපායේ නිරේ ප්‍රේතවිසේ තිරිසන් යෝනිය ඒ වගේ විනිපාතික අසුර කියන මේ අපාගත කොටස් හතරේ උපදින්න හේතු වෙන්නා වූ දස අකුසල දූෂිතාවය සෝවන් පුද්ගලයාට හටගන්නේ නැහැ. ඒ නිහ හරියට සම්බන්ධයන් හටගන්නවා. කාම ලෝකයේ ඉපැත්මට කාම ලෝකයේ දුක් විඳීමට හේතු වෙන යම්කිසි ප්‍රවෘත්ති පාක් වශයෙන් හරි දුක් විඳින්න හේතු වෙන දෙයක් තියෙනවා. ඒ හරිය තව සෝවාන් පුද්ගලයා ඉවර කරලා නැහැ. ඒ ටික තමයි යටි ඉතුරු. සකෘදාගාමි ඵලයටපත් වෙනකොට ඒ ඉතුරුලා තියෙන කාම රාග පටික දෙකේ නේ කාම රාග ව්‍යාපාද දෙකේ යටි කොටස ඉවර වෙනවා. මිනිස් එක් වෙලා දුක් විඳින්න යම්කිසි නිර්මාණයක් කෙරෙනවා නම් මනස දුගතියක් ඒකෙත් ඉන්නා විවිධාකාර මිනිස්සු. සමහර අය මහ ධනවත් සිටු සම්පත් තියෙන, ධන සම්පත් තියෙන, රජ සම්පත් තියෙන, එන ලෝක සම්පත් වලට හිමිකාරිය වශයෙන් උපදිනවා. සමහර අය බොහෝ දුගී දුප්පත් අය හැටියට කණ්ඩ බොල දේකුත් බොහොම අමාරුයි හොයාගෙන පුරාක් හැටියට බොහෝ දුප්පත් අය හැටියට උපදින තැන් වල උපදිනා බොහොම අල්ප වූ සම්පත් පරිහරණය කරන දැනකත් උපදිනවා. හැබැයි ඒක සුගතියම. දැන් මෙන්න මෙහෙම තැන් වල උපත්ති ලබා දෙන්න පුළුවන් සම්පත් හීන තැන. ඉතින් අනුන්ගේ සම්පත්තිය පිළිබඳ යම් කිසි ආකාරයක දූෂ මාත්‍රය හටගත්තා. බලවත්ව හටගත්තොත් සතර අපාගත වෙන්නේ හේතුවයි. ඒ හරිය නැත්නම් ජව දූෂ මාත්‍රය හටගත්තා. දුකී දුප්පත් වෙලා උපදින්න හේතු වෙන්න පුළුවන්. ඒක කාම ලෝකයේ තිබෙන්නා වූ කාම රාග පටික ඇතුළු කරන කාම රාග ව්‍යාපාද දෙකේ කාම දුගතියේ විඳින්නා වූ පාප දුක්ඛය. ඒක තමයි ඉන්නේ. සකුද්දාගම වෙනකොට ඒකත් හිතිරියනවා ගාද්දේ. හේත මාත්‍රයක් ඉදිරි වෙනවා. අනාගාමී ඵලයට පත් වෙනකොට කාම රාගයයි පටිගයයි ව්‍යාපාදයයි නිසා හටගන්නේ යම් කිසි අනුසයක් තිබුණා ඒ සියල්ල විදිර යනවා. හැබැයි රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන එක තව ඉදිරි. ඒකට හේතු වෙන දසකුසලේ සම්බන්ධ කොටසක් තියෙනවා ඒ ටික තව තියෙනවා. අරිහතේට පත් වෙන ගමන් මේ බිඳුවටම ඒ ටිකත් ඉවර වෙනවා. දැන් දසකුසලෙන් 100%ක්ම ඉදිරිය ඉවරට මෙරෙන්නේ අරිහතුන් මහතේ. හතර භාගතේ කොටසයි සෝවාන් සුද්ධිලයාගේ ඉවර වෙන්නේ. ඉතින් ඒ මට්ටමට යම් කිසි ක්‍රණා කලු ක්‍රණා ඒ මට්ටමේ පිට වෙනවා සෝවාන් සුද්ධිලයාගේ. 100%ක්ම කලු ක්‍රණ නැත්නම් රහතන් වහන්සේ. උන්වහන්සේගෙන් පොඩ්ඩක් අපිට පිට වෙන්න දෙයක් නැහැ. යම් විචිත්තතාවයක් හට ගන්නවා නම් මනසේ ඒ විචිත්ත මානසිකත්වයේ ස්වභාවය අනාගාමී කියලා රත් පිළි. මාන උද්දච්ච අවිද්‍යාවකදී ඔය පොඩ්ඩක් ඉදුවක් තියෙනවා. ඒ ටික නිසා යම් විචිත්තතාවයක් කියලා හට ගන්නවා. ඒ පොතවත් හිටින්නේ නැහැ අරිහත් වෙන්නවත් උනා. එතන තමයි 100%ක්ම අඳුරු පිරණ කළු පිරණ පිට වුණා නම් චිත්ත කිරණ පිට වුණා ඒක නැති වෙන්නේ හේතු වෙන්නේ උන්වහන්සේ. ඒකයි කාරණේ. මේකේ බලවත්ම හරිය පුතාජන කුජ්ජලයේ මනසකින් යන සතර අපාගත වෙන වටේ මහා බලවත්ම කළු පිරණ කොටලා නැනම් නත් කල්ලං කල්ල විපාකම් කියන කොටසලයි තියෙන්නේ. කළු කිරණ වචනයෙන් අපි අද භාවිතා කරන්නේ නමුත් ඔක එදා කිව්වේ කල්ලං කල්ල විපාක. කළු සහ කළු විපාක. සුක්ඛං සුක්ඛ විපාකං සුදු සහ සුදු විපාක පුණ්‍ය විපාක. ඔක අද කළු කිරණ සුදු කිරණ කියලා එකකින් කියනවා. අපේ භාෂාවේ අද දින කතාවෙන් කියන්නේ එහෙම. මේ කළු කිරණ සුදු කිරණ කියලා දැක්ක. භාවනා නියෝගී කියනගේ සුදු කිරණ මිදනවා කිව්වේ සුක්ඛං සුක්ඛ විපාකං කියන එකේ මූල ලක්ෂණය. සුදු සහ සුදු විපාක කියලා ඒක හැදෙන්නේ. ඔය දෙකේම මිශ්‍රණයක් තියෙනවා කල්ල සුක්ඛ විපාකම් කියන එක. ඒක තමයි මේ මිනිස් අධ්‍යාවක් ගෙවන කතියද මිනිස් අධ්‍යාවක් කියනකොට දුක සැප දෙකම විඳින්න සිද්ධ වෙන තැන උපදින්නේ. සැප විඳින්න විදිහ කියලා උපදින්නේ නැහැ. යර දුක් විඳින්න සිද්ධ වෙනවා. අන්න ඒක හේතුව. මේ කල්ල සුක්ඛම් කියන්නේ කළු සුදු මිශ්‍ර විපාක. ඒකේ සුදු පාටක් තියෙනවා කළු පාටක් තියෙනවා. මිශ්‍රයි. කණිකරම පුණ්‍ය ධර්මයක් සිද්ධ කරන මොහොතක් තියෙනවා. ඒ මොහොතේදී දුක්ඛං සුඛ විපාකං කියන එකයි මතුවෙන්නේ හැකිය විහිදේ. ඒ මොහොතේදී පොඩි අඳුරක් හදාගන්නවා. කල්ල දුක්ඛ විපාකං කියන එක ඒක වැඩයි. දානය දෙන්න යනවා. දානි දෙන්න ඉස්සෙල්ලා දෙන පුරා දීලා ඊට පස්සේ පවිත්‍ර චේතනාවෙන්ම ගත කරන්න පුළුවන් කියන මානසිකත්වයක් තියෙනවා නම් ඒක වටිනාකම දැකලා, ඒක ආනිසංස දැකලා, ඒක යහපත දැකලා එහෙම එකක් තියෙනවා සුත්තං සුඛ විපාකං කියලා දානමේ පුණ්‍ය කර්ම නෙවෙයි. නමුත් තියා ගන්නම ඔබ විදිහට ලැබෙන්නේ නැහැ. දානි දෙන්න රැහැච්චි කරා ඕන් ආවට පස්සේ අරක ඉල්ලනවා මේක ඉල්ලන මොන මදයද මේ. දන්නවා මම දාන්නේ ලැහැටි කරගන්නෙත් නෑ. හිත ඇතුලේ හිත හිතා ඒ උනාට hina වෙවි දෙනවා. හැබැයි දුන්නට කල්ල විපාකයක් ඇතුලේ හපි ගත්තා. කළු විපාකයක්. දානිය ගිහී ප්‍රියමනාපේ නැතිලා ඒ විදිහටින පැහැවන ඉතින් අපි සුදු බවක් ඇති වෙනවා. අන්න කල්ල සුප්ප විපාකම් ගිල හැදෙනවා ඒක. ඒක සමාදාන් වෙන්නේ යන. අන්න ඒකත් මෙන්න. නැති දෙන්න දෙන්නේ නැහැ. කතා කරන්න දෙන්නේ නැහැ. වඩ පිට බලන්න දෙන්නේ නැහැ. ඒක මල කරදරයක්. ආයි නම් ඉන්නේ නැහැ දෙන්න ඉතිගා. එහෙම කිය කියත් අර ඉඳගෙන මොහොම සංවරේ ඉන්න. අභ්‍යන්තරේ මොලි දුරේ දාගෙන ඉන්නේ. කල්ල හොඳ එකක් කරා මම එකක් ගත්තා. අන්න කල්ල සුක්ක විපාකම් එන්නේ නැහැ. ඉතින් එහෙම ඒවා ආපුහම මිනිස්සු උපත් ඉක්මාලේ එකෙන් බෑ. ඒක දේව උපතේ බලපාන්නේ නැහැ. දේව උපතේ ඒ මට්ටම මදි. තනික සුද්ධ වෙන්න ඕන. කළු ආවත් එහෙම කල්ල සුක්කන් කියන ලෝකෙට උපදී. මේ සහ එක්තරා පහත් දේව කුට්ටාසයකට උකයි. භූමාතු දේව කුට්ටාසයකට උකයි. එතන උපන්හම හැම වෙලෙම සන්තෝෂයක් සතුටෙම ඉන්න බෑ. දේවා දේවතාවෝ අතර හඳු වෙන. එහෙම තැන් තියෙනවා. දෙවියන් අතර දෝෂිතාවයේ ඒකිනෙකා කෙරෙහි එක මත්තමකට පැතිරෙන. මිනිස්සු වාගේ පිහින් අනගන්නේ නැවෙයි. එක මත්තමක දෝෂිතාවය. ඒ වගේ අවස්ථා තියෙනවා. මේ ජාතුන් මහරජික තාවදේශ කියන දෙකේ ඉක්ම ගිහින් තව එහාට යනකොට තමයි එහෙම ගති ලක්ෂණ ලැබි වෙන්නේ. ඒ කියන්නේ ඒ විභාග ශක්තිය බොහොම පිරිසිදු නම් තමයි එහෙම යන්නේ. ඊට මෙහා පල්ලෙහා තියෙන ලෝකවල ඔය කියන දෙකම තියෙනවා. ඒක අවස්ථාවක් තියෙනවා. මනුෂ්‍ය ලෝකේ බොහොම දුගී දුප්පත් හිතව මිනිසෙක් මේ සාධනීය කිරි චිත්ත ප්‍රහාදයක් ඇති කරගත්ත විනකින් තාවතින්සේ දෙවියෙක් කියලා උපන්. හැබැයි අනිත් දේවතාව දන්නවා මේක මනුෂ්‍ය ලෝකේ හිටපු හැටි. මේ හටගත්ත විනේ தත්ත්වය දන්නේ නැහැ. බලපතලකම දන්නේ නැහැ සාධනීය කිරි පහදීමේ විනේ වටිනාකම තමයි ඒ ලෝකේ උපන්. අනිත් දේවතාව අපහාස කරන්න බලා ගන්න. මනුෂ්‍ය ලෝකේ ඉඳගෙන මෙහෙම කුළු වැඩ කරගෙන ඉඳපු එක මෙහෙ ඇවිල්ලා දැන් අපිට අසලහ ලොකු වෙලා මගේ ආයුධත් වැඩි වර්ණයත් වැඩි සැපේ වලේ ඔක්කොමත් වැඩි මේක දැන් අපි රටට ලොකු කියලා අනික් අය නිදා නිග්‍රහ කරන්න පටන් ගත්තා අනිත් දේවතාවා. ඒ අවස්ථාවේ ශක්‍රදේවිය ඔක්කොම දේවතාවා වැස් කරලා එයාට කියනවා එහෙම කියන්න එපා. අර උඹලා යම් කිසි විනාක් කරගෙන මෙහෙ ආවනම් මේ සාසනේ නැති කාලය කරේ විනකි. ඒ පුද්ගලයා මෙහෙ උපන්නේ මේ සාසනේ කිරී පැහැදිලිව ලැබු අපලමාන විනකි. ඒ නිසා මේ ශක්තිය ලැබිලා තියෙනවා. ඉදා එහෙම ඉවර කරන්න එපා කියන ඒ විදිහ කරපු උපදේශා දීපු කතාවක් අපි ධර්මයේ තියෙනවා. එයා එතෙන්දි පේනවා එක එකනාගේ තත්ත දානන්තවලට පුංචි පුංචි ඉරිසියාවන් නැගිලා පොඩි පොඩි අපහාස කිරීම මේ ලෝකේ තියෙනවා කියන්නේ. නමුත් ඒකෙන් යම් කිසි දුක් වේදනාවක් ඉඳලා හිතර වේදනාවක් එනවා පහත් කරලා කතා කරනකොට ඒකට සුභෝචන වෙනවා. අන්න අර කල්ල සුක්කන් කියන එකේ ප්‍රසස්ති පිච්ච නිසා. පොඩ්ඩක් එකට සම්බන්ධ තිබුණා. ඒ නිසා එහෙම මේ සුක්කන් සුක්ක විපාකම් කියන දේට ඒක බොහොම දුරට බොහෝ කාලයක් තුළ යහපත් දේවල් කරගෙන හොඳ දේවල් කරගෙන එහෙම ඉඳලා හිත ප්‍රසාදය හොඳට වැඩි වෙලා ඒ ආශේවනපත්ය ලැබලා කරන පිනකදී අප්‍රසාදයක් පහළ වෙන්නේ නැතුව එහෙම හැකියාවක් ලැබිලා ගන්නවට තමයි අර වගේ තනිකර සුද්ධ චිත්තය පහළ වෙන්නේ පිරිසිදුව. එහෙමයි ඉහිහාට ගියාට පස්සේ එකිනෙකාගේ හිඳ අපහස ලැබෙන්නේ නැහැ. හැම කෙනාම සාමයේ සමාදානයෙන් බොහොම සතුටින් තමන් ලැබෙන සම්පත්තියෙන් සුතු වෙලා එහෙම ඉන්න එක දෙකනේ පහත් කළා කතා කරන්නේ. එහෙම යම් කිසි විදියක යහපත් කරදක් ලැබෙනවා. ඒ ඉහළට යනකොට ලැබෙන සතුට. ඉතින් ඒ වගේ දේවතා කොට්ටාසලා එක්තරා කොට්ටාසයක් තුත් මනුෂ්‍ය ලෝකේ ඉන්න මේ මනුෂ්‍ය වාසයේ ඉන්න ඔයගේ විමාන ප්‍රේතාදී කොට්ටාසලු විමාන දේවතාදී කොට්ටාස ඉන්නවා. ඒවැ ඉන්න කොට්ටාස වලට තියෙනවා ඔය කියන කල්ල සුක්ක විපාකම් කියන එකකින් උත්පත්ති ලැබුවායි. සෝවාන් නයි කියලා දස කුසලෙන් 100%ක්ම සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච අනුසයත් එක්ක විඳින ස්වභාවයක් නේ. ඒකයි කාරණා.